ගුණවන් ආදරණීය දුවේ පුතේ, අදත් වෙනද වගේම ඔයාලා සම්බන්ධ වෙලා ඉන්නේ රජරට ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ අපොස සාමාන්‍ය පෙළ තොරතුරු හා සංවේදන තාක්ෂණයේ විෂයට අදාළ වැඩසටහනත් සමගයි. අද වැඩසටහන තුලින් අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ 3 වන ඒකකයේ වන අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල සම්බන්ධවයි. දුවේ පුතේ, අපේ මේ පාඩම ශ්‍රව්‍ය මාධ්‍ය ඔස්සේ පමණක් කරන්න සිද්ධ වෙන නිසා ඔයාලගේ 11 ශ්‍රේණියේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ පෙළ පොතත් ළඟට අරගෙන අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අද පාඩම ඉදිරිපත් කරන්න චාරුණී මිස්, උද්දිකා මිස්, මදු මිස් එකතු වෙනවා.
උද්දිකා මිස්, අද අපි මොනා ගැනද කතා කරන්නේ?
චාරුණී මිස්, අද බොහෝ දෙනෙක් Zoom, WhatsApp, විවිධ අධ්‍යාපන වෙබ් අඩවි, YouTube, Facebook පාවිච්චි කරනවා. සමහරු පැය 24ම ඉන්නේ අන්තර්ජාලයේ. මෙච්චර වැදගත්කමක් තියෙන අන්තර්ජාලය ගැන අපි අද කතා කරමු.
ඔව් ඉතින්, අන්තර්ජාලය කියන්නේ මේ දවස්වල නැතුවම බැරි දෙයක් වෙලානේ. කෑමක් බීමක් හදන්න උනත් අපි ඉගෙන ගන්න YouTube බලලා. ඇත්තටම මොකද්ද මේ අන්තර්ජාලය කියන්නේ?
මඳු මිස්, අන්තර්ජාලය කියන්නේ ලෝකේ පුරා තියෙන විවිධ ජාලවල එකතුවක්. ඔයාට මතක ඇති 10 ශ්‍රේණිය ඉගෙන ගත්ත ජාල කිහිපයක්. LAN, MAN, WAN කියලා. LAN කියන්නේ Local Area Network, නැත්නම් ස්ථානීය ප්‍රදේශ ජාලය. මේක පොඩි භූගෝලීය ප්‍රදේශයක. එහෙම නැතිනම් ගොඩනැගිල්ලක් ඇතුලේ පැතිරුණු ජාලය ස්ථානීය ප්‍රදේශ ජාලය කියලා කතා කළා. ස්ථානීය ප්‍රදේශ ජාලයකට වඩා විශාල ප්‍රදේශයක, නැතිනම් LAN කිහිපයක් එකතු වෙලා හැදුණු ජාලය පුරවර ප්‍රදේශ ජාලය. එහෙනම් මේ අන්තර්ජාලය අයිති වෙන්නේ මොකටද? අන්තර්ජාලය LAN එකක්වත් MAN එකක්වත් නෙමෙයි. ඒක LAN මෑන් විශාල ප්‍රමාණයක් එකතු වෙලා හැදුණු භූගෝලීය වශයෙන් විශාලම ජාලයයි. අන්තර්ජාලය කියන්නේ භූගෝලීය වශයෙන් සීමාවක් දැක්විය නොහැකි ජාලයයි. අන්තර්ජාලය මගින් තොරතුරු වේගවත්ව සංනිවේදනය කරන්න පුළුවන්. ඒ නිසා අද ලෝකයේම එක නවාතනක් බවට පත් වෙලා. ඒ කියන්නේ ලෝකයේම විශ්ව ගම්මානය, ගෝබල් විලේජ් බවට පත් වෙලා තියෙනවා.
ඇත්තටම මේ අන්තර්ජාලයට අයිතිකාරයෙක් ඉන්නවද?
නැහැ මදුමිස්, අන්තර්ජාලයට තනි අයිතිකරුවෙක් නැහැ. අපි හිතමු මේ වෙලාවේ මම මගේ ස්මාර්ට්ෆෝන් එකෙන් YouTube එකට ගිහිල්ලා ගීතයක් රස විඳිනවා කියලා. ඉතින් මේ වෙලාවට ඒ අන්තර්ජාලය මටත් අයිති. අපි හිතමු මදුමිස් YouTube එකට ගිහිල්ලා කෑමක් හදන වීඩියෝ එකක් බලනවා කියලා. ඉතින් මේ වෙලාවට ඒ අන්තර්ජාලයේ අයිතිය මදු මිස්ටත් තියෙනවා. ඒ වගේම ලෝකේ ඕනම රටක කෙනෙකුට ඒ අයිතිය තියෙනවා. හැබැයි අන්තර්ජාල සමාජයේ The Internet Society කියන ආදායම් නොලබන සංවිධානයක් මගින් අන්තර්ජාලයේ භාවිතය ගැන ප්‍රතිපත්ති වගේම අන්තර්ජාලයේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න ඕන කරන නීති රීති, එහෙම නැත්නම් නියමාවලි කියලා කියනවා. ඒ නීති රීති පිළිබඳව කටයුතු කරනවා. හැබැයි මේ අන්තර්ජාල සමාජයට, එහෙම නැත්නම් ද ඉන්ටර්නෙට් සොසයිටි කියන මේ ආදායම් නොලබන සංවිධානයටත් අන්තර්ජාලයේ අයිති නැහැ.
කොහොමද දැන් අපි මේ අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ?
ඕමදෝ මිස්, අපිට අන්තර්ජාලයට යන්න ඕන වෙලාවට අපි අපේ පරිගණකයේ ස්ථාපිත කරලා තියෙන වෙබ් බ්‍රවුසර් එකක් යොදා ගන්නවා. මේ වෙබ් බ්‍රවුසර් එකට අපි සිංහලෙන් වෙබ් අතරික්සුවක් කියලාත් කියනවා. ඉතින් මේ වෙබ් අතරික්සුවේ අපිට බලා ගන්න ඕන වෙබ් අඩවියේ URL එක ටයිප් කිරීමක් කරලා අපිට පුළුවන් අපිට බලා ගන්න ඕන දෙය අපේ පරිගණක තිරේ දැర్శණය කරගන්න. ඉතින් මේ URL එකෙන් කෙරෙන්නේ හරියට අපි කෙනෙකුට අපේ ගෙදරට එන පාර කියනවා වගේ අපිට බලා ගන්න ඕන දේ තියෙන තැන දක්වන එක. ඉතින් උද්දිකා මිස්, මේ URL එක ගැන අපිට තව විස්තර ටිකක් කියන්නකෝ.
URL කියන්නේ Uniform Resource Locator. සිංහලෙන් කියනවා ඒකාකාර සම්පත් නිශ්චායකය කියලා. වෙබ් අඩවිවල තියෙන විවිධ සම්පත් අනන්‍යව හඳුනා ගැනීමට ඒකාකාර සම්පත් නිශ්චායකය භාවිත කරනවා. චාර්ලි මිස් කතා කළා වගේ වෙබ් අතිරික්සුවක වෙබ් ලිපිනයේ ටයිප් කරාම අදාළ වෙබ් අඩවියට යන්න පුළුවන්. මේ වෙබ් අඩවිවලට යන්න පුළුවන් වෙබ් ලිපිනයට තමයි ඒකාකාර සම්පත් නිශ්චායකය කියන්නේ. 11 ශ්‍රේණියේ ICT පෙළපොතේ 70 වන පිටුවේ ඒකාකාර සම්පත් නිශ්චායකයක් තියෙනවා. අපි බලමු ඒක. http://www.edupub.gov.lk මේ ලිපිනය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ වෙබ් ලිපිනයයි. එහෙම නැතිනම් URL එකයි.
එහෙනම් දැන් අපි බලමුද URL එක කොටස් මොනවද කියලා.
කලින් උදාහරණයෙන් අපි පාවිච්චි කළොත් HTTP කියන කොටසේ අපි නියමාවලිය නැත්නම් ප්‍රොටෝකෝල් එක විදිහට හඳුන්වනවා. WW කියන කොටස අපි සේවාව විදිහට හඳුන්වනවා. ඒකම edupub.gov.lk කියන කොටස අපි වසම් නාමයේ විදිහට හඳුනා ගන්නවා. ebooks/english මේ කොටසට අපි කියනවා සම්පත් පවතින ස්ථානය කියලා. ඒකම ict.pdf කියන්නේ අපේ සම්පත් ගණුව. සරලවම කිව්වොත් ICT කියන PDF එක තියෙන තැන දක්වපු එක තමයි මේ URL එකේ සිද්ධ කරලා තියෙන්නේ.
දැන් අපි URL එකක් කියන්නේ මොකක්ද කියලා බලමු. ඒ වගේම URL එක කොටස් මොනවද කියලා බලමු. එහෙමනම් දැන් අපි මේ එක එක කොටසක් ගැන තවත් ඉස්සර ටිකක් කතා කරමු. උද්දිකා මිස් මේ ප්‍රොටෝකෝල් එකක් කියන්නේ මොකද්ද?
ඖචාරුණී මිස් ප්‍රොටෝකෝල් කියන්නේ නියමාවලියක් නැතිනම් නීති සමුදායක්. අපි කලින් කතා කරා අන්තර්ජාලය කාටවත් අයිති නැහැ. ඒක ඔයාටත් මටත් මේ වෙලාවේ අන්තර්ජාලය පාවිච්චි කරන කාටත් අයිති. ඉතින් මේ තන හිමිකරුවෙකු නැති අන්තර්ජාලයේ මෙහෙවන්නේ නියමාවලි මගින්. පරිගණක ජාල තුල ක්‍රියාත්මක වන නීති පද්ධතියට නියමාවලියක් කියලා කියනවා. අපි තවදුරටත් අන්තර්ජාලයේ ක්‍රියාත්මක වන නියමාවලි කිහිපයක් බලමු.
දුවේ පුතේ ඔයාලගේ පෙළ පොතේ 74 වෙනි පිටුවේ නියමාවලි කිහිපයක් දක්වලා තියෙනවා. අපි දැන් බලමු මේ නියමාවලි වලින් එහෙම නැත්නම් මේ නීති රීති වලින් මොනවද කෙරෙන්නේ කියලා. අපිට පළවෙනියෙන්ම දක්වලා තියෙනවා HTTP කියන නියමාවලිය. මේ HTTP කියන එකේ තේරුම Hypertext Transfer Protocol කියන එක. සිංහලෙන් අපි මේකට අදිපාද තැන්මාරු නියමාවලිය කියලා කියනවා. විශ්ව විසිරවීමනේ තියෙන එහෙම නැත්නම් World Wide Web එකේ තියෙන දත්ත බලාගන්න මේ නියමාවලිය පාවිච්චි කරනවා. දෙවෙනියට තියෙන්නේ TCP/IP කියන නියමාවලිය. මේ TCP/IP කියන එකේ තේරුම Transmission Control Protocol Internet Protocol කියන එක. සිංහලෙන් සම්ප්‍රේෂණ පාලන නියමාවලිය අන්තර්ජාල නියමාවලිය කියලා කියනවා. මේ මගින් IP ලිපින හෝමාරුව පාලනය කරනවා.
තුන්වෙනියට අපිට දක්වලා තියෙන්නේ FTP කියන නියමාවලිය. FTP කියන්නේ File Transfer Protocol කියන එකට. සිංහලෙන් ගොනු තැන්මාරු නියමාවලිය කියලා කියනවා. මේ මගින් පරිගණක එකිනෙක අතර ගොනු හෝමාරුව සිද්ධ කරනවා. අපේ පරිගණකයාත් අපිට සේවය සපයන. අපි කියනවා මේ සේවය සපයන පරිගණකයට සර්ව පරිගණකයක් කියලා. අපේ පරිගණකයාත් මේ සර්ව පරිගණකයාත් අතර ගොනු හෝමාරුවක් සිද්ධ කරන්න මේ FTP කියන නියමාවලිය වැදගත් වෙනවා. හතරවෙනියට අපිට දක්වලා තියෙන්නේ SMTP කියන නියමාවලිය. SMTP කියන්නේ Simple Mail Transfer Protocol. සිංහලෙන් සරල තැපැල් තැන්මාරු නියමාවලිය කියලා කියනවා. මේ මගින් තැපැල් පණිවිඩ හෝමාරු කරගන්න පහසුකම සලසනවා. අන්තිමට අපිට දක්වලා තියෙන්නේ ICMP කියන නියමාවලිය ICMP කියන නියමාවලියේ තේරුම තමයි ඉන්ටර්නෙට් කන්ට්‍රෝල් මැසේජ් ප්‍රෝටෝකෝල් කියන එක. මේ මගින් දෝෂ ඇති අවස්ථාවල ඒ දෝෂ දැක්වීමක් සිද්ධ කරනවා.
අපි ඒකාකාර සම්පත් නිශ්චායකයක නැතිනම් URL එකක තියෙන කොටස් හඳුනගත්තා. URL එකක මුලින්ම තියෙන නියමාවලිය. ඊට පස්සේ දෙවන කොටස තමයි www කියන්නේ. මොකද්ද චාරුණී මිස් මේ www කියන්නේ?
ඔව් www කියලා කියන්නේ World Wide Web කියන එකට. සිංහලෙන් අපි මේකට ලෝක ව්‍යාප්ත වියමන කියලා කියනවා. ඉතින් මේ ලෝක ව්‍යාප්ත වියමන කියලා කියන්නේ ලෝකෙ පුරා තියෙන පරිගණකවල ගබඩා කරලා තියෙන විද්‍යුත් ලේඛනවල එකතුවට. ඉතින් ඒ එකතුවේ සින්දු, කාටුන්, චිත්‍රපටි, ප්‍රවෘත්ති, ලිඛිත සටහන් වගේ ඕනෑම දෙයක් තියෙන්න පුළුවන්. සමහරු මේ ඉන්ටර්නෙට් කියන්නේ World Wide Web කියන්නේ එකක් කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි අපි දැක්කා ඉන්ටර්නෙට් කියන්නේ ලෝකෙ පුරා පිහිටි පරිගණක ජාලවල එකතුවක් කියලා. ඒ වගේම අපි දැන් දැක්කා World Wide Web එහෙම නැත්නම් www කියලා කියන්නේ ලෝකෙ පුරා පිහිටි පරිගණක ජාලවල ගබඩා කරලා තියෙන විද්‍යුත් ලේඛනවල එකතුව කියලා. ඉතින් අන්තර්ජාලයේ ඔස්සේ අපිට පුළුවන් මේ World Wide Web එකේ තියෙන විද්‍යුත් ලේඛන පරිශීලනය කරන්න. දැන් අපි බලමු වෙබ් අඩවියක් කියන්නේ මොකක්ද කියලා. වෙබ් අඩවියක් කිව්වහම වෙබ් පිටු කිහිපයකින් සමන්විත වෙන්න පුළුවන්. එක වෙබ් පිටුවක් ඇතුලේ පින්තූර, වීඩියෝ, ලිඛිත සටහන්, අධිසන්ධාන, අපි කියන හයිපර්ලින්ක් කියලා වගේ ඕනම දෙයක් අඩංගු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙබ් පිටු කිහිපයක් එකතු වෙලා තමයි වෙබ් අඩවියක් හැදිලා තියෙන්නේ. අර මුලින් කිව්ව හයිපර්ලින්ක් වලින් අපිට වෙබ් පිටුවක එහෙම සැරිසරන්නත් පුළුවන්. දුවේ පුතේ, ඔයාලගේ පෙළ පොතේ 76 වෙනි පිටුවේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය පෙන්නලා තියෙනවා. අපි අපේ වෙබ් බ්‍රවුසර් එකේ www.donets.lk කියලා URL එක ටයිප් කරපුවාම අපිට මේ වෙබ් පිටුව බලා ගන්න පුළුවන්. ඉතින් එහි දෙන මේ මූලික පිටුවට අපි කියනවා හෝම් පේජ් එකක් කියලා. දැන් අපි බලමු වෙබ් බ්‍රවුසර් එකක් කියන්නේ මොකක්ද කියලා. අන්තර්ජාලයට පිවිසෙන්න නම් අපිට අනිවාර්යයෙන්ම අන්තර්ජාලයට සම්බන්ධ විය හැකි සොෆ්ට්වෙයාර් එකක්, නැත්නම් මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. ඒ මෘදුකාංගය අපි හඳුන්වනවා වෙබ් බ්‍රවුසර් එකක් කියලා. එහෙම නැත්නම් වෙබ් අතිරික්සුවක් කියලා. ලෝකෙ මේ වෙනකොට තියෙන ජනප්‍රිය වෙබ් අතිරික්සු විදියට Google Chrome, Mozilla Firefox, Apple Safari, Opera, Internet Explorer වගේවා ගන්න පුළුවන්.
අන්තර්ජාලය තුළ තියෙන සෑම වෙබ් අඩවියකම අනන්‍යතාව ලබා දෙන්නේ වසම් නාමය නැතිනම් ඩොමේන් නේම් එක මගින්. අදාළ වෙබ් අඩවිය අයිති කාටද, මොන රටටද යන්න හඳුනාගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වසම් නාමය. අපි කලින් කතා කළ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් ලිපිනය මතකද බලමු. http://www.edupub.gov.lk මේ වෙබ් ලිපිනේ වසම් නාමය තමයි edupub.gov.lk.
වසම් නාමය අපිට ක්ෂේත්‍ර අනුව ඒ වගේම රට අනුව බෙදලා වෙන් කරන්න පුළුවන්. අපේ පෙළ පොතේ තියෙන විදිහට අපි බලමු කොහොමද වසම ක්ෂේත්‍ර අනුව නිරූපණය කරන්නේ කියලා. com අපි අහලා තිනවා google.com. මේ වගේ වෙබ් අඩවි වලින් අපිට අඳුන ගන්න පුළුවන් මේක වාණිජමය වෙබ් අඩවියක් කියලා. ඒකම org නැත්නම් o මගින් ආදායම් ලබන සංවිධාන නිරූපණය වෙනවා. ඒකම gov නැත්නම් ගව් මගේ රාජන් නිරූපණය වෙනවා. EDU EDU මගේ නැත්නම් EDU මගේ අධ්‍යාපනික වෙබ් අඩවි නිරූපණය කරන්න පුළුවන්. .net මගේ ජාලගත වෙබ් අඩවි නිරූපණය වෙනවා. ඒකම මේ වසන මගේ මේ වෙබ් අඩවියක් අයත් වෙන රට අපිට හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් .lk .lk මගේ නිරූපණය වෙන්නේ ශ්‍රී ලංකාවට අයත් වෙබ් අඩවි. ඒකම අපිට දක්නට ලැබිලා තියෙනවා .in .in මගේ ඉන්දියාවට අයත් වෙබ් අඩවි අපිට හඳුනා ගන්න පුළුවන්. .au ඕස්ට්‍රේලියාවට අයත් වෙබ් අඩවි. .jp මගේ ජපානයට අයත් වෙබ් අඩවි. ආදී අපිට හඳුනා ගන්න පුළුවන් මේ කොයි රටක අයත් වෙබ් අඩවියද කියන එක.
ඒ වගේම මන්දු මිස් වසම් නාමයක දකුණු කෙරවලේම තියෙන වසම ඉහළ මට්ටමේ වසම් නාමය කියලා කියනවා. edupub.gov.lk වසම් නාමයේ ඉහළ වසම් නාමයේ තමයි දකුණු කෙරවලේම තියෙන lk. අපි තව උදාහරණයක් ගමු. http://www.google.com මේ වෙබ් ලිපිනයේ වසම් නාමය තමයි google.com. google.com වසම් නාමයේ ඉහළ වසම් නාමය තමයි com කියලා හඳුන්වන්නේ. දුවේ පුතේ, ඔයාලට තව දුරටත් අධ්‍යයනය කරන්න පුළුවන් මේ ගැන 11 ශ්‍රේණියේ පෙළපොතේ 72 පිටුවේ මේ ගැන තව දුරටත් සඳහන් වෙලා තියෙනවා. අපි අවසාන වශයෙන් මෙන්න මෙහෙම කතා කරමු. අපි ඒකාකාර සම්පත් නිශ්චායකයක පවතින කොටස් පිළිවෙලින් නියමාවලි, සේවාව, වසම් නාමය, ඉහළ වසම් නාමය, සම්පත් ගොනුව පවතින ස්ථානය හා සම්පත් ගොනුව යන කොටස් හඳුනා ගත්තා. ඒකාකාර සම්පත් නිශ්චායකයක නැත්තම් URL එකක අනිවාර්යයෙන්ම පුතේ දුවේ නියමාවලිය, සේවාව, වසම් නාමය යන කොටස් ටික පැවිතිය යුතුමයි.
අන්තර්ජාලය කියන්නේ පරිගණක ජාලවල එකතුවක් කියනවනේ. පරිගණක ගොඩක් තියෙනකොට කොහොමද ඒවා වෙන වෙනම හඳුනගන්නේ?
මදු මිස් කිව්වා වගේ අන්තර්ජාලය කියන්නේ පරිගණක ජාල රාශියක එකතුවක්. ඉතින් ඒ අන්තර්ජාලයේදී ඊට සම්බන්ධ සෑම පරිගණකයක්ම අනන්‍යව හඳුනගන්න ඕන කරනවා. අපි දන්නවා වාහනවලට අංකයක් තියෙනවා. ඒ අංකේ නිසා ඒ වාහනය අනිකුත් වාහනවලින් වෙන් කරලා හඳුනගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම අපේ ගෙවල් වලට ලිපිනයක් තියෙනවා. එහෙම තියෙන නිසා අපිට තැපෑලෙන් එන ලියුමක් හරියටම අපේ ගෙදරටම එනවා. අපේ ගෙදරට ලිපිනයක් තියෙනවා වගේ අන්තර්ජාලයේ තියෙන පරිගණක වලටත් ලිපින පාවිච්චි කරනවා. ඒ ලිපිනයට අපි IP ලිපිනයක්, එහෙම නැත්නම් ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් ඇඩ්‍රස් එකක් කියලා කියනවා. ඉතින් මේකෙදි අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙන පරිගණකයක්ම වෙන්න ඕනේ නේ. අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙන ඕනම උපකරණයක් වෙන්න පුළුවන්. ඒ සෑම උපකරණයකටම අන්තර්ජාලයේදී හඳුනගන්න අනන්‍ය ලිපිනයක් ඕන කරනවා. මේ ලිපින ගැන කතා කරද්දී අපි ලිපින ආකාර දෙකක් භාවිතා කරනවා. පළවෙනි ආකාරයේ තමයි අන්තර්ජාල නියමාවලි සංස්කරණ 4. අපි මේකට IPv4 කියලා කියනවා. දෙවෙනි ආකාරයේ තමයි අන්තර්ජාල නියමාවලි සංස්කරණ 6. අපි මේකට IPv6 කියලා කියනවා. 11 ශ්‍රේණියේදී අපි IPv4 ගැන තමයි කතා කරන්නේ. මේ IP ලිපිනයේ දශම තිතෙන් වෙන් කරපු කොටස් හතරක් තියෙනවා. එක කොටසක් බිංදුවේ ඉඳලා 255 දක්වා අගයක් ගන්න පුළුවන්. මේ අංකන ක්‍රමයට අපි තිත් ගසන ලද දශාංශික අංකනේ, එහෙම නැත්නම් ඩොට ඩෙසිමල් නොටේෂන් කියලා කියනවා. තිත් ගසන ලද දශාංශික අංකණය එහෙම නැත්නම් ඩොටඩ් ඩෙසිමල් නොටේෂන්. එහෙමනම් දුවේ පුතේ මේ IP ලිපිනවල අපිට ලියන්න පුළුවන් උපරිම අගේ මොකක් වෙන්න පුළුවන්ද? ඒ උපරිම අගේ තමයි 255.255.255.255.
කවුද ඔබට IP address එකක් දෙන්නේ?
IP ලිපිනය ලබා දෙන්නේ විලඳ සමාගම් විසින්. ඒ විලඳ සමාගම් වලට කියනවා අන්තර්ජාල සේවා සපයන්නන් කියලා. Internet Service Provider. මේ ආයතන මගින් අන්තර්ජාල සහ විද්‍යුත් තැපැල් පහසුකම් ලබා දෙනවා. ඒ නිසා ඒ සමාගම් විසින් ගෙවීම් අය කරනවා. අන්තර්ජාල සේවා සපයන්නන්ට නැත්තම් Internet Service Provider අපි කෙටි කරලා කියනවා ISP සඳහා උදාහරණ තමයි SLT, Dialog, Mobitel, Hutch යනාදී අපිට ගන්න පුළුවන්.
අපි අපේ පෙළපොත දිහාවට හැරුණොත් පෙළපොතේ 71 වෙනි පිටුවේ අන්තර්ජාල සේවා සපයන්නේ පෙන්නලා තියෙනවා. මේ අන්තර්ජාල සේවා සපයන්න ගාව IP ලිපින 6ක් පෙන්නලා තියෙනවා. මොනවද ඒ IP ලිපින? එතනින් පළවෙනි IP ලිපිනේ තමයි CI.1.0.1. දෙවෙනි IP ලිපිනේ තමයි CI.1.0.2. හයවෙනි IP ලිපිනේ තමයි CI.1.0.6. ඒ වගේම මෙහිදී පාරිභෝගිකය දෙන්නේ අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න බලාගෙන මේ අන්තර්ජාල සේවා සපයන්නගෙන් IP ලිපින ඉල්ලනවා. එතකොට මේ අන්තර්ජාල සේවා සපයන්න මේ එයා ගාව තියෙන IP ලිපින වලින් CI.1.0.1 කියන IP ලිපිනේ උඩින් ඉන්න පාරිභෝගිකයට දීලා තියෙනවා. ඒ වගේම CI.1.0.2 කියන IP ලිපිනේ පහලින් ඉන්න පාරිභෝගිකයට දීලා තියෙනවා. ඒ වගේම මේ මොහොතේ අපේ පරිගණකයේ අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ IP ලිපිනේ මොකක්ද කියලා සරලව අපිට බලා ගන්නත් පුළුවන්. දැන් අපි අන්තර්ජාලයේ තිබෙන සෑම පරිගණකයක්ම වෙන් කරලා හඳුනගන්න IP ලිපින භාවිතා කරනවා කියලා දන්නවා. ඒ වගේම IP ලිපිනයක් කියන්නේ සංඛ්‍යා කිහිපයක් කියලා දන්නවා. සාමාන්‍ය මිනිසුන්ට එක වගේ තියෙන සංඛ්‍යා විශාල ප්‍රමාණයක් මතක තියාගන්න අමාරුයි. ඒ වගේම අංක එක්ක වැඩ කරනකොට වරදින්නත් පුළුවන්. මේ හේතුව නිසා අපිට අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න ඕන වෙනකොට අපි IP ලිපිනයක් වෙනුවට URL එකක් පාවිච්චි කරනවා. URL එකක් පාවිච්චි කරලා අන්තර්ජාලයට ප්‍රවිෂ්ට වෙන්නේ කොහොමද කියලා අපි මීට කලින් කතා කරා. අපි හිතමු අපිට Google කියන වෙබ් අඩවියට යන්න ඕන කරලා තියෙනවා කියලා. ඉතින් Google කියන වෙබ් අඩවියට යන්න ඕන හින්දා අපි මේ Google වෙබ් අඩවියේ URL එක www.google.com කියන URL එක අපේ පරිගණකයේ ස්ථාපිත කරලා තියෙන බ්‍රවුසර් එකක අපි ටයිප් කරනවා. ඉතින් අපි මෙහෙම URL එකක් ටයිප් කරලා අපිට බලා ගන්න ඕනේ වෙබ් අඩවිය මේකයි කියලා කිව්වට අන්තර්ජාලයේ පරිගණක හඳුනගන්නේ IP ලිපින වලින්. ඉතින් මේ නිසා අපි ටයිප් කරපු URL එක IP ලිපිනයක් බවට පත් කරගන්න ඕන වෙනවා. ඉතින් මේ වැඩේ කරගන්න අන්තර්ජාල සේවා සපයන්න ගාව තියෙන වසම් නාම සේවාදායකයේ උදව් වෙනවා. මේ වසම් නාම සේවාදායකයට domain name system එහෙම නැත්නම් කෙටියෙන් DNS server කියලාත් කියනවා. දැන් අපි අපේ වෙබ් අතිරික් සුමුදුකාංගේ www.google.com කියන URL එක ටයිප් කරානේ. ඉතින් දැන් අපිට මේ URL එක
IP ලිපිනයක් බවට පත් කරගන්න ඕනි. මේ නිසා අපි අපේ අන්තර්ජාල සේවා සපයන්න ගාව ඉන්න වසම් නාම සේවාදායකයාට ඉල්ලීමක් කරනවා. අපි ගාව තියෙන URL එක IP ලිපිනයක් බවට පරිවර්තනය කරලා දෙන්න කියලා. මේ වසම් නාම සේවාදායකයාත් එහෙම නැත්නම් DNS සර්වර් එකත් හරියට අපේ ෆෝන් එකේ තියෙන කන්ටැක්ට් ලිස්ට් එක වගේ තමයි. අපිට දුරකථන අංක ගොඩාක් තියෙන නිසා අපි කන්ටැක්ට් ලිස්ට් එකේ සේව් කරගන්නවා. කන්ටැක්ට් ලිස්ට් එකේ තමයි ගබඩා කරගන්නේ. අපිට කාට හරි දුරකථන ඇමතුමක් ගන්න ඕනි නම් අපි කන්ටැක්ට් ලිස්ට් එකට ගිහිල්ලා අදාළ නමින් සෙවීමක් කරනවා. අදාළ නමින් සර්ච් කරනවා. ඉතින් එතකොට අපිට කන්ටැක්ට් ලිස්ට් එකෙන් අදාළ අංකය අදාළ දුරකථන අංකය හොයලා දෙනවා. ඉතින් මේ වගේමයි වසම් නාම සේවාදායකයත්. වසම් නාම සේවාදායකයත් කරන්නේ අපි දුන්න URL එක IP ලිපිනේ බවට පරිවර්තනය කරන එක. ළඟට දුවේ පුතේ, ඔයාලා ඔයාලගේ පෙළ පොතේ පිටු අංක 73 දිහාවට යොමු වෙන්නකෝ. මේ පිටු අංක 73 අපිට පෙන්නලා තියෙනවා අපි පරිගණකයකින් URL එකක් ටයිප් කරපු තැන ඉඳලා ඒ ඊට අදාළ වෙබ් අඩවිය අපේ පරිගණකයේ තිරේ දැర్శණය වෙනකන් මෙහෙම කොහොමද සිද්ධ වෙන්නේ කියලා අපිට පෙන්වලා තියෙනවා. මේ රූප සටහනට අනුව අපි පළමුවෙන්ම කරන්නේ අපිට බලා ගන්න ඕන වෙබ් අඩවියේ URL එක ඇතුළත් කරන එක. දෙවෙනි පියවර විදිහට සිද්ධ වෙන්නේ අපි ටයිප් කරපු URL එක IP ලිපිනයක් බවට පරිවර්තනය කරලා දෙන්න කියලා අදාළ අන්තර්ජාල සේවා සපයන්න ගාව තියෙන වසම් නාම සේවාදායකයට ඉල්ලීමක් යොමු කරන එක. ඉතින් ඊළඟ පියවර විදිහට සිද්ධ වෙන්නේ අදාළ වසම් නාම සේවාදායකය එහෙම නැත්නම් DNS සර්වර් එක ඒ URL එකට අදාළ IP ලිපිනේ බවට පරිවර්තනය කිරීම. හතරවෙනි පියවර විදිහට තියෙන්නේ ලෝකෙ කොහේ හරි වෙබ් සර්වර් එක. වෙබ් සර්වර් වල තමයි වෙබ් බඩවි ගබඩා වෙලා තියෙන්නේ. ලෝකෙ කොහේ හරි වෙබ් සර්වර් එකක අපි හොයපු IP ලිපිනේ තියෙනවා නම්, ඒ කියන්නේ අපි හොයපු වෙබ් බඩවිය ලෝකෙ කොහේ හරි වෙබ් සර්වර් එකක ගබඩා වෙලා තියෙනවා නම් ඒ වෙබ් සර්වර් එකට ඉල්ලීමක් යොමු කරන එක. ඉතින් මේ වෙබ් සර්වර් එක මගින් ඊළඟට සිද්ධ කරන්නේ අපේ පරිගණකයේ වෙත HTML දත්ත ප්‍රවාහයක් ලබා දෙන එක. හයවෙනි පියවර විදියට ඒ ලබා දුන්නු HTML දත්ත වෙබ් අතිරික්ස මුදුකාංගයක් තුල HTML පිටුවක් විදියට අපිට දැర్శණය කරන එක. ඒ අපි දැක්කේ අපේ පරිගණකයේ වෙබ් අතිරික්ස මෘදුකාංගයක URL එකක් ටයිප් කරපු තැන ඉඳලා අපේ පරිගණකයේ වෙබ් අතිරික්සුව තුළ අපිට බලා ගන්න ඕන වෙබ් අඩවිය දැర్శණය වෙනකන් මොනවද සිද්ධ වෙන්නේ කියන එක.
අන්තර්ජාලයේ තියෙන පරිගණක ගත්තොත් එක්කෝ ඒවා සේවාදායක පරිගණකයක් වෙනවා, නැත්නම් සේවාලාභී පරිගණකයක් වෙනවා. අපි කියනවා ක්ලයන්ට් පරිගණකයක් වෙනවා, නැත්නම් සේවා පරිගණකයක් වෙනවා කියලා. ඒ කියන්නේ මෙන්න මේකයි. අපි කැමති සින්දුවක් අන්තර්ජාලය හරහා අපි ඩවුන්ලෝඩ් කරගන්නවා, නැත්නම් භාගත කරගන්නවා. එතනදී අපේ පරිගණකය සේවා ලාභී පරිගණකයක් වෙනවා. අපි යම්කිසි සේවාවක් ලබා ගන්න නිසා අපිට ඒ ගොනුව ලබා දෙන පරිගණකය සේවා දායක පරිගණකයක් නැත්නම් සර්වර් පරිගණකයක් වෙනවා. ඒ වගේම අන්තර්ජාලය හරහා යම්කිසි සම්පතක්, ඒ කියන්නේ සින්දුවක්, පින්තූරයක් වැනි ඕනම දෙයක් අපි අන්තර්ජාලය හරහා ලබාගෙන අපේ පරිගණකයේ සේව් කරගන්නවා, නැත්තම් තැම්පත් කරගන්නවට අපි කියනවා ඩවුන්ලෝඩ් කරගන්නවා කියලා, නැත්තම් භාගත කරගන්නවා.
අපේ පරිගණකයේ තියෙන යම්කිසි සම්පතක් අන්තර්ජාලයට අපි මුදා හරිනවට අපි කියනවා අප්ලෝඩ් කරනවා නැත්නම් උඩුගත කරනවා කියලා කියනවා.
දුවේ පුතේ අපි මේ වෙනකොට අන්තර්ජාලය ගැන ගොඩාක් තොරතුරු ඔයාලත් එක්ක බෙදාගත්තා. දැන් අපි බලමු අන්තර්ජාලයෙන් අපිට ලැබෙන සේවාවන් මොනවද කියලා. අන්තර්ජාලයෙන් අපි ලබා ගන්නා එක් ප්‍රමුඛතම සේවාවක් තමයි ලෝක ව්‍යාප්ත වීමන කියලා කියන්නේ. අපි දැනටමත් ඔයාලත් එක්ක කතා කරලා තියෙන්නේ ලෝක ව්‍යාප්ත වීමන කියන්නේ මොකක්ද කියලා. ඉක්මනට මතක් කරගමු බලන්න. ඔව්, ලෝක ව්‍යාප්ත වීමන කියලා කිව්වේ ලෝකෙ පුරා තියෙන පරිගණකවල ගබඩා කරලා තියෙන විද්‍යුත් ලේඛනවල එකතුවට. ඉතින් සර් ටිම් බර්නර්ස්-ලී කියන ඉංග්‍රීසි ජාතිකයා තමයි මේ ලෝක ව්‍යාප්ත වීමන නිර්මාණය කරලා තියෙන්නේ. ඔහුට ස්තුතිවන්ත වෙන්න ලෝකේ ඕනෑම තැනක තියෙන විද්‍යුත් ලේඛනයක් පරිශීලනය කිරීමේ හැකියාව අපිට ලැබිලා තියෙනවා. මේ ලෝක ව්‍යාප්ත වීමනට අමතරව විද්‍යුත් තැපෑල, ගොනු හෝමාරු නියමාවලිය, දුරස්ථ පිවිසුම, ගොනු බෙදා හැරීම, බහුමාධ්‍ය සැපයීම, ඒ වගේම සෙවුම් යන්ත්‍ර කියන සේවාවන් අපි අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්නවා.
සන්නිවේදනයේ සඳහා අන්තර්ජාලය භාවිතය ගැන කතා කරද්දී විද්‍යුත් තැපෑල ගැන නම් කතා නොකරම බෑ. ඊමේල් නැත්නම් විද්‍යුත් තැපෑල. අපිට පොඩ්ඩක් විස්තර කරන්නකෝ ඊමේල් ගැන. ඊමේල් කොහොමද සාමාන්‍ය තැපෑලකින් වෙනස් වෙන්නේ කියලා?
ඉලෙක්ට්‍රොනික මේල් කෙටි කරලා තමයි ඊමේල් කියන්නේ. සිංහලෙන් කියනවා විද්‍යුත් තැපෑල කියලා. පුද්ගලයන් දෙදෙනෙක් හෝ වැඩි දෙනෙක් අතර විද්‍යුත් ක්‍රමයට ලිපි හා ලිපිගුණ හෝමාරුවට ඊමේල් පාවිච්චි කරනවා. ඇත්තෙන්ම කිව්වොත් වේගවත්ම හා ලාභදායීම සන්නිවේදන ක්‍රමයක් තමයි ඊමේල් කියන්නේ.
ඒකනම් ඇත්ත. මුද්දර ගාස්තු, ලියුම් කවර ගාස්තු, ඒ වගේම ලියාපදිං තැපැල් ගාස්තුත් මේ මුකුත් මොණි වෙන්නේ නැහනේ. ඒ වගේම අපි මේල් එක සෙන් කරපු ගමන් ලබන්නට ඉතා කෙටි කාලයකින් ඒ ලිපිය ලැබෙනවා. තැපැල් මහත්තයනකන් දවස් ගණන් බලන් ඉන්න ඕනෙත් නැහැ. අන්තර්ජාල ගාස්තු විතරයි වැය වෙන්නේ.
අපි සාමාන්‍යයෙන් ලියුමක් යවන්න ලිපිනයක් පාවිච්චි කරනවා. අපි දැන් කතා කළ ඊමේල් හෝමාරු කරගන්නටත් ලිපිනයක් ඕන වෙනවද? එහෙම නැත්නම් අඳු මිස් අන්තර්ජාල පහසුකම පමණක් තිබුණොත් ඇතිද?
ඔව්. ඊමේල් යවන්න අන්තර්ජාල සම්බන්ධතාව විතරක් තිබුණම ඇති. අපිට ඒකට අවශ්‍ය වෙනවා ඊමේල් account එකක්. අපි කියනවා විද්‍යුත් තැපැල් ගිණුමක් කියලා. මෙන්න මේ විද්‍යුත් තැපැල් ගිණුමක් නැත්නම් ඊමේල් account එකක් create කරයන් පස්සේ අපිට ලැබෙනවා අපිට මානන්‍ය වෙච්ච විද්‍යුත් තැපැල් ලිපිනය. මෙන්න මේ තැපැල් ලිපිනය පාවිච්චි කරලා තමයි අපි ඊමේල්ස් යවන්නේ. අපි බලමු මේ ඊමේල් එකකට උදාහරණයක්. අපේ පෙළපොතේ තියෙනවා exams@donets.lk කියලා විද්‍යුත් තැපැල් ලිපිනය. මෙන්න මේ තැපැල් ලිපිනයේ අපිට කොටස් මෙන්න මේ විදිහට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ උදාහරණයට අනුව exams කියන කොටස පරිශීලක නාමයේ විදිහට අපි හඳුන්වනවා. පරිශීලක නාමය අපිට කැමති විදිහකට වෙනස් කරගන්න පුළුවන්. වාට වාගේ නමත් එක්ක උපන් අවුරුද්ද පාවිච්චි කරලා ඊමේල් ඇඩ්‍රස් එකේ පරිශීලක නාමය වෙනස් කරගන්න පුළුවන්. ඒකම donets.lk කියන්නේ මේකේ වසන් නාමය. @ කියන සංකේතය පාවිච්චි කරලා මෙන්න මේ පරිශීලක නාමය හා වසන් නාමය වෙන් කරලා දක්වන්න පුළුවන්. ඉතින් ඊමේල් යවන්න ඊමේල් ඇඩ්‍රස් එකක් යවන්නාට හා ලබන්නාට තිබීම අනිවාර්ය වෙනවා. එහෙම වුණොත් තමයි මේ දෙන්නට ලිපි හෝමාරු කරගන්න පුළුවන් වෙන්නේ. තව දෙයක් තමයි
ඊමේල් account එකකට ලිපිනයක් තියනවා වගේම ආරක්ෂිත මුරපදයක් නැත්නම් password එකක් තියෙන්න ඕනේ. අපිට ලැබෙන ඊමේල් බලන්න අපිට ඊමේල් account එක විවෘත කරගන්න වෙනවා. අන්න එතනදී අපිට පරිශීලක නාමය username එක සහ මුරපදය password එක නිවැරදිව ඇතුළත් කරලා මෙන්න මේ ඊමේල් account එකට sign in වෙන්න වෙනවා.
කඩදාසියක අපි ලිපියක් ලියනවට වඩා ඊමේල් යවන ක්‍රමය ටිකක් වෙනස් නේද? ඒ ගැනත් ටිකක් විස්තර කරමුද?
ඔව්, අපේ පෙළ පොතේ 81 වෙනි පිටුවේ තියෙනවා ඊමේල් එකක ආකෘතිය. අපි මේ ආකෘතියට අනුව ඊමේල් ලිපියක කොටස් හඳුනගමු. අපි සාමාන්‍ය ලියුමක් ලියනකොට යවන කෙනෙක් ඉන්නවනේ. අන්න එතන අපි යවන කෙනාගේ ලිපිනය ලියනවා. ඊමේල් එකෙත් එහෙම තමයි. To කියන ස්ථානයේ අපි මේ ලිපිය යොමු කරන කෙනා නැත්නම් අපේ ලිපිය ලබන්නගේ ඊමේල් ඇඩ්‍රස් එක සටහන් කරනවා. මේ උදාහරණයේ හැටියට නම් අපේ මේ ඊමේල් එක ලබන්නේ shashikala7@gmail.com කියන ලිපිනය අයිති පුද්ගලයා. ඊට පස්සේ තියෙනවා CC carbon copy. මෙන්න මේ CC කියන ස්ථානයේ අපි ඊමේල් ඇඩ්‍රස් එකක් සටහන් කරොත් අපි ඒ පුද්ගලයාට මේ අපේ ප්‍රධාන ලිපියේ පිටපතක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. උදාහරණේ හැටියට නම් dp.yahoo.com කියන ඊමේල් ඇඩ්‍රස් එකේ මේ පුද්ගලයාට අපි මේ ලිපියේ පිටපතක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. BCC ඊළඟ කොටස තමයි BCC blind carbon copy. මෙන්න මේ ස්ථානයේ අපි තුන්වෙනෙකුට මේ ලිපිය යවන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ කියන්නේ 2 කියන ස්ථානයේ අපි සඳහන් කරපු කෙනා සහ CC කියන ස්ථානයේ ලිපිනය සඳහන් කරපු පුද්ගලයන් කියන දෙන්නටම නොදැනෙන විදිහට අපි තුන්වෙනි කෙනෙකුට මේ ලිපිය යොමු කරනවා නම් අපි අන්නේ පුද්ගලයාගේ ඊමේල් ලිපිනය සටහන් කරන්නේ මේ ස්ථානයේ. මේ උදාහරණයේ හැටියට නම් monali@slt.net.lk කියන පුද්ගලයාට අපි ලිපියක් මේ ලිපියේ යොමු කරන බව 2 කියන ස්ථානයේ සහ CC කියන ස්ථානයේ ඊමේල් ලිපින සඳහන් පුද්ගලයන් දන්නේ නැහැ. ඊළඟ කොටස තමයි subject. අපි සාමාන්‍ය රාජකාරී ලිපියක් කියනවා නම් අපි ඒ ලිපියේ මාතෘකාව අපි සටහන් කරනවා. අන්න ඒ වගේ තමයි ඊමේල් එකත් අපි මේ ලිපිය මොකක් සම්බන්ධවද කියන එක සටහන් කරනවා subject කියන කොටසේ. මේ උදාහරණයට අනුව නම් මේ ලිපියේ මාතෘකාව තමයි O-level result released කියන මාතෘකාව. එතකොට අපිට මේ ඊමේල් ලිපිය විවෘත කරන්න කලින් මේ ලිපිය කුමක් සම්බන්ධයෙන්ද කියන එක පිළිබඳ අදහසක් ගන්න පුළුවන්. Attachment. ඊළඟ එක attachment. පොඩි ෆයිල් පින් එකක් තියෙන තැනට ගිහිල්ලා අපිට පුළුවන් මෙන්න මේ ලිපියත් එක්ක වෙන විද්‍යුත් ලිපි ගොනුවක් අමුණල යවන්න. එක්ක ලිපි ගොනුවක් නැත්තම් ගොනු කිහිපයක් සම්බන්ධ කරලා යවන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පුළුවන් මෙතනදී ඔඩියෝ ක්ලිප් එකක්, වීඩියෝ ක්ලිප් එකක්, ඉමේජ් එකක්, එක්ක තව ඩොකියුමන්ට් එකක් මේ වගේ දේවල් මේ ලිපියත් එක්ක අමුණලා යවන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා send කියලා කොටස. මෙන්න මේ send කියන කොටසින් තමයි අපි මේ ලිපිය ලියලා ඉවරනන් පස්සේ යවන්න සූදානම් තත්ත්වයටපත් උනෙන් පස්සේ මේ ලිපිය යවන්න කියලා විධානය ලබා දෙන්නේ මෙන්න මේ send කියන කොටසින් තමයි.
mail account එකක් ඇතුලේ තියෙන ලිපි වර්ග කරලා තියෙනව නේද? අපිට ඒ ගැනත් පොඩ්ඩක් කියලා දෙන්නකෝ.
අපි හැමෝම අද ජංගම දුරකථන භාවිතා කරනවා. ජංගම දුරකථන මගින් කෙටි පණිවිඩ යවනවා, එහෙම නැතිනම් SMS යවනවා, එවනවා, ඒවා තැම්පත් වෙලා තියෙනවා. ඒවගේම සම්පූර්ණ කරලා නැති පණිවිඩත් තැම්පත් වෙනවා. මෙන්න මේ වගේ තමයි ඊමේල් ගිණුමටත් ලැබෙන ලිපි භාවිතයේ පහසුව සඳහා වර්ග කරනවා. අපි බලමු ඒ මොනවද කියලා. ඉන්බොක්ස්. ඉන්බොක්ස් තුල තමයි ඊමේල් ගිණුමට ලැබෙන ලිපි තැම්පත් වෙන්නේ. ඊළඟ එක තමයි ඩ්‍රාෆ්ට්. ඒ කියන්නේ යැවීමට සකස් කළත් තව සම්පූර්ණ කර නැති ලිපි තැම්පත් වෙන්නේ මෙන්න මේ ස්ථානයේ. අපිට මෙහෙම කියන්නත් පුළුවන්. සකස් කළත් තාම යවලා නැති ලිපි තැම්පත් වෙලා තියෙන්නේ මෙන්න මේ ඩ්‍රාෆ්ට් තුලයි. සෙන්ට්. යවන ලද ලිපි තැම්පත් වෙන්නේ සෙන්ට් කියන ස්ථානයේ. ඊළඟ එක තමයි ට්‍රාස්ට් නැත්නම් ඩිලීටඩ් කියලා කියනවා. ඒකෙන් වෙන්නේ මකන ලද එහෙම නැත්නම් ඩිලීට් කරන ලද ලිපි යම් කාලයක් රඳවා තබා ගන්නවා. ඊළඟ එක තමයි ස්පෑම් නැත්නම් ජන්ක් කියලා කියන්නේ. සමහර ඊමේල් වල ස්පෑම් කියලා තියෙනවා. සමහර ඊමේල් වල ජන්ක් කියලා තියෙනවා. මෙන්න මේ ස්පෑම් හෝ ජන්ක් වලට සිංහලෙන් කියනවා ආයාචිත ලිපි කියලා. මෙන්න මේ ආයාචිත ලිපියක් කියන්නේ ඉල්ලීමකින් තොරව කරදරකාරී එහෙම නැත්නම් අනවශ්‍ය ඊමේල්. බොහෝ විට මෙන්න මේවා වෙළඳ දැන්වීම් විදිහට ලැබෙනවා. මෙන්න මේ අනවශ්‍ය ලිපි හඳවා තබා ගන්නවා අපේ ඊමේල් ගිණුමේ ස්පෑම් නැත්නම් ජන්ක් තුල.
ඊමේල් වල වාසි වගේම අවාසි තියෙනවා. අපි ඒ ගැන කතා කරමුද?
ඕමඩු මිස්, මේ විද්‍යුත් තැපෑල හරිම වේගවත්. ඒ වගේම ඉතා අඩු පිරිවැයක් තමයි වැය වෙන්නේ. ඒ වගේම එකම ලිපිය එකවර කිහිප දිනකට යැවීමේ හැකියාවත් අපිට ලැබෙනවා. ඒ වගේම ලිපිය එක්ක තවත් ඇමනුමක් යවන්න ඕනේ නම් ඒ පහසුකමත් මේ මගින් සැලසෙනවා. අපි හිතමු අපිට පින්තූරයකුත් යවා ගන්න ඕනේ අපේ ලිපිය එක්ක කියලා. ඉතින් මේ පින්තූරේ අපේ ලිපියට අමුණලා එමුණට ඇමනුමක් විදියට යවන්න පුළුවන්. ඒ වගේම අපේ මේ විද්‍යුත් තැපැල් ගිණුම හරහා ලිපි ගබඩා කර තිබීමේ පහසුකමත් අපිට ලැබෙනවා. ඒ වගේම ලෝකේ ඕනෑම තැනක ඉඳලා අපේ ඊමේල් ගිණුමත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව අපිට ලැබෙනවා. මේ විද්‍යුත් තැපෑලෙන් අපිට වාසි ගණනාවක් වෙනවා. හැබැයි පරිගණක සාක්ෂරතාවයක් නැති කෙනෙකුට මේ විද්‍යුත් තැපෑලත් එක්ක සම්බන්ධ වෙන අපහසුයි. ඒ වගේම අන්තර්ජාල සම්බන්ධතාවය බිඳ වැටුණහම විද්‍යුත් තැපැල් ගිණුමත් එක්ක සම්බන්ධ වෙන්න අපිට නොහැකි වෙනවා. ඒ වගේම පරිගණක වෛරස ව්‍යාප්ත වීමත් මේ විද්‍යුත් තැපෑලේ අපිට දකින්න තියෙන අවාසි විදියට ගන්න පුළුවන්.
ආදරණීය දුවේ පුතේ, අපි අද සාකච්ඡා කළේ 11 ශ්‍රේණියේ 3 වන ඒකකයේ අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑලය. අන්තර්ජාලය ගැන, අන්තර්ජාලයේ භාවිතයන්, ඒ කියන්නේ IP ලිපිනය, වෙබ් ලිපිනය, එහෙම නැත්නම් URL එකක තියෙන කොටස් ගැන කතා කළා. ඒ වගේම අන්තර්ජාලයේ මෙහෙම සිදුවන ආකාරයත් අපි සාකච්ඡා කළා. තවදුරටත් අන්තර්ජාලයේ සේවාවන් අතරේ ලෝක ව්‍යාප්ත වියමන හා විද්‍යුත් තැපෑල නැත්නම් ඊමේල් ලිපින ගැන, ඊමේල් භාවිතයේ ඇති වාසි අවාසි ගැන අපි කතා කරා. ඉතින් ආදරණීය දුවේ පුතේ, අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල කියන තුන්වන ඒකකයේ ඉතිරි කොටස සමග අපි නොබෝ දිනකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.